කල්පනා කර මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙක් නමක් යෝජනා කරන්න.
මූලාසනය සඳහා ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමාගේ නම මම යෝජනා කරනවා.
ඒ යෝජනාව මම ස්ථිර කරනවා.
ගරු ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා.
මම කතා කරගෙන ගියේ මේ රිෆයිනරි ගැන මම කතා කර කර හිටියේ තෙල් සංස්ථාවේ. අද තෙල් සංස්ථාවේ රිෆයිනරි එක ෂට් ඩවුන් එකක් කරන්නේ. ඒක ගැන බලන්නේ නැහැ. මේකට ප්‍රධාන හේතුව තමයි මේක තෙල් සංස්ථාව ආරම්භ කරපු දවසේ ඉඳලම ජාත්‍යන්තර රටවල් වල ගිවිසුම් අත්සන් තෙල් ගෙනාවේ. අද හොරකම් කරන්න ඕනේ හින්දා වංචා කරන්න ඕනේ හින්දා අද ස්පොට් එකේ තමයි ගන්න. මේ අපේ ඊයේ පෙරේදා අපේ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් වාර්තාව කියන්නේත් උනන්දු වෙන්නේ දීර්ඝ කාලීන ටෙන්ඩර් එකකට ගිහිල්ලා තෙල් ගන්න නෙමෙයි. ස්පොට් එකට ගිහිල්ලා තෙල් ගන්න. අද ඒක දවසෙන් දවස වැඩි කර. වැඩි කරලා රටේ ජනතාවගේ බදුවලින් ඒ මුදල් ගෙවන. ඉතින් අද ඉතාම කනගාටුදායක තත්ත්වයකට තෙල් සංස්ථාව පත් වෙලා තියෙනවා. දැන් ඊයේ පෙරදා තෙල් හිඟේ ඇති වෙනකොට ඇමතිවරයා දන්නේ නැහැ තෙල් සංස්ථාවේ ස්ටොක්ස් නැහැ කියලා. සභාපතිවරයා දන්නේ නැහැ ස්ටොක් නැහැ කියලා. නිලධාරීන්ගෙන් අහලා බලන්නේ නැහැ ස්ටොක් තියෙනවද කියලා. වෙලාවට තෙල් ලෝඩ කරන්නේ නැහැ. මේ වගේ අසීරු තත්ත්වයකට මේ රට විනාශ කරලා දාන්න එපා කියන එකයි අපි කියන්නේ. ඉතින් කොහොමද ඒක දුවන්නේ? ඇමතිවරයා අහම ඇමතිවරයා මල්ලිව සභාපති කරා ගන්න. අනික් මල්ලිව අනික් එකට පත් කරා ගන්න. අද එදා එක්සත් ජාතික පක්ෂය කරපු කටයුත්ත කරා නම් හරියට ක්‍රියාත්මක වුණා නම් අද තෙල් සංස්ථාව අපිට අයිති නැහැ. තෙල් සංස්ථාවේ තුනෙන් එකක් ඉන්දියානු සමාගමට වික්කා. තුනෙන් එකක් තෙල් සංස්ථාවට දුන්නා. ඉතුරු තුනෙනකත් විකුණන්න හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බලයට පත්විච්ච ආපු නිසා. ඒ තුනෙන් එක රජයේ මහ භාණ්ඩකට නම් තෙල් සංස්ථාවට දීපු හින්ද තමයි අද තුනෙන් දෙකක බලයක් අපිට තියෙන්නේ. එක පැත්තකින් චීන වරාය සම්පූර්ණයෙන්ම IOCකට ගිහිලා තියෙනවා. කොළඹ ටර්මිනල් එකේ තුනෙන් එකයි තුනෙන් දෙකයි අපිට තියෙන්නේ. තුනෙන් එකක් තියෙන්නේ IOC සමාගමට. ඉතින් අපි අද IOC සමාගමට යට වෙලා ක්‍රියා කරන්න. පෞගික කාලේ අධික ලාභය සම්පූර්ණයෙන්ම IOC සමාගමට ඉදිරිපත් කළා. ඊට අමතරව තමුන්නාසලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න කතා කරනවා. අපිට කතා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායක සමන්ව ඉන්ටඩික් කළා අවුරුද්දක් වෙනවා. ඇයි ඉන්ටඩික් කරේ? මේයි දිනේට නේල් පොල්ටුවත් එක්ක ගියයි කියලා. හැබැයි ඒ පලිගත් එක්සත් ජාතික රක්ෂය නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අධ්‍යක්ෂක මණ්ඩලය. ඉතින් මෙහෙම මෙහෙමගේ යහපාලනයකට මේක දිහා බැක්හා පිට හිනා යනවා. යහපාලනය කිය කියා පුළුවන් තරම් හොරගම් කරන්න පුළුවන් වැඩ පිළිල ඇති කරනවා. දැන් විදුලි බල බණ්ඩලය ගත්තාම ගල්ලඟුරු බලාගාරයේ 100%ක් දුවනව නම් අද විදුලි අර්බුදයක් නැහැනේ. තමුන්නාසලා දුවන්නේ කිලෝ මෙගාවොට් 300යි.
එතුමා ගල්ලඟුරු බලාගාරය නොරොච්චොලේ බලාගාරය මේ අපේ යුගයේ තමයි වැඩිම ප්‍රමාණයක් දිව්වේ. ඒකට පළවෙනිම හේතුව තමයි අකණ්ඩව බාධාවක් නැතුව ගල්ලඟුරු සැපයීම. ඒ නිසා ඒ ඔබතුමා කියව කාරණා මම ප්‍රතික්ෂේප කරනවා බොහොම කරුණාවෙන්.
ඔව් මම සතුටු වෙනවා තමුන්නාසලා අකණ්ඩව දුවලා මෙගාවොට් 600 මාස දෙකක් තුනක් ගත්ත ඊට පස්සේ ගන්න බැරි වුණානේ.
අපි ඔබතුමා කියන අපි මේක බාරගත්ත කාලය ඊට පෙර කාලයක සාපේක්ෂව බලන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. මේ තමයි වැඩිම ධාරිතාවකින් ගල්ලඟුරු බලාගාරය දුවන කාලේ. ඒක ඉතාවකකින් මම ප්‍රකාශ කරා.
මෙගාවොට් කොච්චර නිෂ්පාදනය කරනවද?
මෙගාවොට් 900ක් මේකේ හදන්න පුළුවන්. අපි පුළුවන් හැම මොහොතම 900ට ආසන්නින් යනවා. යම් අවස්ථාවක මේකේ අලුත් වැඩියාවක් අවශ්‍ය වුණොත් විතරයි අපි නවත්තන්නේ. හැබැයි මතක තියාගන්න මම බාරගන්න ඉස්සරලා ගල්ලඟුරු නොමැති නිසා සති දෙක තුන මේ බලාගාරය සම්පූර්ණයෙන්ම හාලා තිබ්බා. කිසිම දවසක දැන් ඒක වෙන්නේ නැහැ.
ගල්ලංගුරු නැති වෙන හේතුව විපක්ෂේ නෙමෙයිනේ. තමුන්නාන්සලා අපේ කරන්න. ගල්ලංගුරු මිලේට ගැනීම රජයේ කටයුත්තක්.
එක තප්පරයක් දෙන්න අවුරුදු පහක් ගල්ලංගුරු සැපෙවිය මේ රටේ එක සැපෙවුම් කරුවෙක්. ඔහු ඕටනාලාට සපයනවා අවශ්‍ය නැති වෙලාවට සපයන්නේ නැහැ. ගල්ලංගුරු බලාගාරය වහලා තියෙනවා. හැබැයි දැන් 24 දෙනෙක් සැපෙවුම් කරුවෝ විවෘත තරගයකින් තමයි දෙන්නේ. ඒ නිසාම ලෝකයේ අඩුම මිලට හැම මොහොතකම අපි උපරිම ධාරිතාවය ගන්නවා. මම මේ වගකීමෙන් කියන්නේ.
ඒක හරි. මෙහෙ ඔහෙද මේ ලෝකයේම ප්‍රසිද්ධ වුණා මේ මොකද්ද රට ලංකාවේ අයගේ මුදල් තැන්පත් වෙලා ඉන්නවා කියලා. ලංකාවේ මුදල් තියනවා කියලා රටේ. ඒක එක නමක් නේ. විදුලි බල මණ්ඩලයේ උපදේශකගේ නමටත් මිලියන 25ක් තියනවා කියලා. ඔය තමයි ගල්ලංගුරු සල්ලි. තමුන්නාසට නෙමෙයි චෝදනාම කරන්නේ. ඔව්. හරිද? හැබැයි ඒගොල්ලෝ ඇමතිවරු තාම. බොහොම අවංකව කතා කරනවා. ඒගොල්ලෝ ඇමතිවරු. අනිත් අයට චෝදනා කරනවා. ඔව්. තමුන්නාසට මම චෝදනාවක් කරන්නේ නැහැ. නුත් මේ මෙගාබොඩ් ගන්න සම්පූර්ණයෙන් දුවනවා නම් තමුන්නාසලටත් ලාභයි රටටත් ලාභයි. තමුන්නාසල ඉමර්ජන්සි පව ගන්නව නම් ඒක රටටත් පාඩුයි ජනතාවටත් පාඩුයි. ඒ හින්දා අද අපිට ලැබෙන ආරංචි තමයි ජලවිදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න ජලය තියෙන කාලට ඒවල මේන්ටනස් පටන් ගන්නවා කියලා. ඉමර්ජන්සි පව ඒ කාලට ගන්නවා කියලා. මේක මහම අද මේ රටේ ජල යෝජනා ක්‍රම පුද්ගලිකාංශයේ රජෙත් තියෙනවා.
මම ඇමතුරාට පස්සේ හැම සතියේම අඟහරු ආදා පැය දෙකක සාකච්ඡාවක් මගේ නියෝජ්‍ය ඇමතිවරයා සහ සියලු නිලධාරීන් සමඟ පවත්වනවා. මේ හැම මේ බලාගාරයක් ගැනම එකින් එකට කතා කරනවා. ඒ නිසා කිසිම අවස්ථාවක උවමනාවෙන් අලුත් වැඩියාවකට ගිහිල්ලා අපි වෙනත් බලශක්ති ගන්න කටයුතු කරන්නේ නැහැ. මං වගකීමෙන් කියනවා ඒක.
මගේ ගාව වார்த்தාවක් තියෙනවා. මං ඒ වார்த்தාව කියවන්න යන්නේ නැහැ. තමුන්නාස කියන එකම විශ්වාස කරනවා. හරිද? තෙසන්තවෙත් එක තමයි. ස්පොට් එකේ ගන්න ගියාම තමන්ගේ ගැනුම්කාරයාගේ තෙල් ආවේ නැත්නම් මොකක් හරි ඩිස්ක්‍රිමිනේෂන් එකක් දාලා එක ගන්නේ නැහැ. තෙල් සංස්ථාවේ තීච්ච කාර්ය තමයි හැමදාම තෙල් සංස්ථාවට තෙල් ආවම ස්පෙસિෆිකේෂන් වලට නැත්නම් මොකද ලංකාවේ ලෝකේ හොඳම රසායනාගාරය තියෙන තෙල් සංස්ථාව. තෙල් වල සාම්පල් ටෙස්ට් කරන්න විවිධ කටයුතු කරන්න. ඒ කාලේ කරේ හැම සාම්පල් වලට එකඟ නැති එකක් ආවොත් ගණුකරයට කියනවා අපි රිෆයින්ටරක දාලා මේක රිෆයින් කරනවා. හැබැයි ගාස්තුව තමයි සංස්ලක ගෙවන්න ඕනේ. මොකද මොකක් අවස්ථාවට තෙල් සංස්ථාව තමයි ෆ්‍රේට් නව කුලියට ගන්න. ඒගොල්ලන්ගේ තෙල් ගත්තාම අපේ නැවේ තමයි ගේන්නේ. ඒ නව මෙතන දමරේජ් ගෙවන්න වුණාම තෙල් සංස්ථාවටයි ගෙවන්න වෙන්නේ. එහෙම නැත්නම් හරෝලා අරින්න එක කරන්න. දැන් ගියවරේ තෙල් එනකොට අමතුමා දන්නේ නැහැ කොච්චරද තෙල් සංස්ථාවේ තියෙච්ච ස්ටොක් එක කියලා. සභාපතිතුමා දන්නේ නැහැ ස්ටොක් එක කොච්චරද කියලා. වාර්තාව බැලුවාම අපේ අමතුමාගේ වාර්තාව බැලුවාම එතුමා කියන්නේ මේක ස්පොට් එකේ ගන්න කටයුතු කරපු නිසා ක්ෂණිකව ගන්න කටයුතු කරපු නිසා මේ තත්ත්වය ඇති වුණා කියලා. දීර්ඝ කාලීන ගණන් වලට ගිහිල්ලා නැති හින්දා මොකද නියම ප්‍රවෘත්තියකට ටෙන්ඩර් කැඳවලා තිනවා නම් ඒක මොකද තෙල් සංස්ථාවට කිසි ප්‍රශ්නයක් නැහැ. ගණන් කරුවන් සියලු දෙනාම ෆ්‍රී ක්වොලිෆයි කරපු ලයිස්තුවක් තියෙනවා. ඒ ලයිස්තුවෙන් ගන්න පුළුවන්. මොකද හැමදාම තෙල් සංස්ථාව කරන්නේ තෙල් මිලේට ගන්න ප්‍රථමයෙන් ඒ ගණන් කරයා තෙල් සැපීමට සුදුසු ගණන් කරයෙක්ද කියලා යම් කිසි ක්‍රමවේදයකට තෝරලා තෙල් සංස්ථාව ව්‍යාපාරිච්ච කරගන්නවා.
අර මන්ත්‍රීමා තව විනාඩි දෙකක් තිබෙනවා.
ඔව්. එතකොට ඒ කරාම ඒ අයගෙන් තමයි ගන්නවන්නේ. ඉතින් දැන් අපිට සමහර තැන ආරංචි එහෙම බ්ලැක් ලිස්ට් කරපු අයන්ටත් නැවතත් තෙල් ගේන්න දීලා තියෙනවා. මම දන්නේ නැහැ රණතුංග ඇමතුමා කාලේ වුණාද ඊට ඉස්සෙල්ලා වුණාද කියන එක මම දන්නේ
නැහැ. ඔබතුමා කියන එක සම්පූර්ණ ඇත්ත. 80 ගානක් රෙජිස්ටර් වෙලා හිටියට දැනට මේ හදලා තියෙන හතර දෙනෙක්ට තුන් දෙනෙක්ට එන්න. දැන් අපි ඒක තමයි වෙනස් කරගෙන ඔබතුමාත් එක්කම එකක වෙනවා. ඒව වෙනස් කරන්න ගියාම තමයි මට මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් මේ මේකත් ඔබතුමාලා දැනගන්න ඕනේ ඔබතුමාගේ එකක වෙනවා. නමුත් අපි ඉදිරි කාලේ වෙනකොට ලොง ටර්ම් ටෙන්ඩර්ස් යන්න ඔබතුමා කියන වගේ මාර්තු වෙනකොට ඒක මම ලෑස්ති කරලා දෙනවා.
මොකද ලොง ටර්ම් ටෙන්ඩර්ස් තමයි මේක හැමදාමගේ. හැබැයි තමුන්නාසලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලොง ටර්ම් ටෙන්ඩර්ස් වලටත් යන්න. තමුන්නාසල ක්‍රෙඩිට් ෆැසිලිටීස් ඉන්නවා ලොง ටර්ම් සප්ලයර්ස් ලගේ. ඉතින් ප්‍රධාන සප්ලයර්ස්ලා එකට කැමති නැහැ එන්නේ නැහැ. CIF ගන්නවා නම් FOB ගන්නවා නම් එයා එනවා. නෝ 3 months credit, 1 year credit, 2 years credit දැම්මම හොඳ අය එන්නේ නැහැ. කොහෙන් අර අරගෙන බාල තෙල් කල්ලවම් කරලා එන අය තමයි එන්නේ. ඒක තමයි අද තමුන්නාසලට දෙලා. ඒක මම අර්ජුන රණතුංග මැතිතුමාට චෝදනා කරනවා නෙමෙයි. පහුගිය කාලේ ඒක තමයි හදාගත්තේ තෙල් සංස්ථාව.
ගරු මන්තුමා කාලය අවසන්යි.
ඒ හින්දා මම අර්ජුන රණතුංග එකක් ඉල්ලනවා. මම මේක හිටපු අපේ හොඳම වෘත්තීය සමිතිය සාමාන්‍ය ඉන්ටර්ඩික් කරලා තියෙනවා. එක්කෝ ඉස්මනින් විභාගය කරලා ඉවර කරන්න. නැත්නම් සේවයේ පිහිටවන්න.
මම දේශපාලනය කරන්නේ නැහැ කිසිම ආයතනයකට. මට ශ්‍රී ලංකා UNP කියලා නැහැ. අපි මාටත් ඉල්ලීමක් කරා. ඒ මම ආපු ගමන් මම මාස 4යි. ඒකෙදී අපිට පරීක්ෂණේ කරලා තියෙනවා. ඒකෙදී මට වාර්තාව කියලා තියෙනවා මෙයාගේ තියෙන වැරදි මම ඔබතුමාට ඒක ලබලා දෙන්නම්. එහෙම නැතුව
ඒ වැරදි වලට දඬුවම් කරන්න එයාට පුළුවන්. ඒක පිළිබඳව කම්කරු උසාවියට ගිහිල්ලා එයාගේ නිර්දෝෂභාවය තවත් ඔප්පු කරන්න.
දැනටත් එයාට පුළුවන් කම්කරු උසාවියට ගිහිල්ලා ඒක කරුණු සඳහන් කරන්න.
ගරු නිරෝෂන් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා.
ගරු මූලාසනයේ හොබවන මන්ත්‍රීතුමනි, අද දින ඉතාම වැදගත් අමාත්‍යංශ තුනක් වන ධීවර ඛනිජ තෙල් සහ විදුලි බල අමාත්‍යංශවල විවාදයට එක්වීමට හැකිවීම ගැන සන්තෝෂවන්ත වෙනවා.
පැනමාවල සල්ලි දැන්පත් කරලා තියෙනවා.
ගරු නිරෝෂන් පෙරේරා ඇමතිතුමා කතා කරමු.
ගරු මූලාසනයේ ඔබන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද වෙනකොට තිරසර සංවර්ධනය තුළින් අද අපි ඉස්සරහට යන්නට රටක් හැටියට ක්‍රියා කරන මොහොතේදී මං හිතනවා මේ අමාත්‍යංශ තුනම ඒ සඳහා විශාල දායකත්වයක් දෙනවා කියලා. මොකද අපිට ධීවර අමාත්‍යංශය ගත්තත්, තෙල් සංස්ථාව ගත්තත්, ඒ වගේම විදුලි බල අමාත්‍යංශය ගත්තත්, විශේෂයෙන්ම මේ තුනේ මේ අමාත්‍යංශ තුන පරිවර්තනය කිරීම තුළින් අපිට නීල හරිත ආර්ථිකයක් කරා ඉතාම ශක්තිමත්ව යන්න පුළුවන් කියන අදහස මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපි ධීවර අමාත්‍යංශය ගත්තාම ධීවර අමාත්‍යංශය කියන්නේ මේ රටේ විශාල ජනතාවකට තමන්ගේ ජීවන උපාය, ඒ වගේම තමන්ගේ පවුල් රැකබලා ගන්නට තියෙන කර්මාන්තය. අපිට ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් පහුගිය ආණ්ඩුව සමයේ මේ ධීවරයන්ට ඇති වෙලා ධීවරයා ඉතාම අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා පංගුවක් කලාවට වෙඩි කාලා මැරෙන්න තමයි ධීවරයාට සිද්ධ වුණේ. එදා ඉන්ධන මිලෙන් අපේ ධීවරයා බැටකෑවා. ඒ වගේම ඉන්දියානු ඇතුළු විදේශ බෝට්ටු ඇවිල්ලා අපේ මත්ස සම්පත කොල්ලකාගෙන යනකොට ධීවරයාට බලන් ඉන්න සිද්ධ වුණා. ඒ වගේම ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා තිබුණු ප්‍රධාන වෙළඳපොළ වන යුරෝපා සංගමය අපේ මත්ස්‍ය අපනයනයට තහනමක් දැම්මා. නමුත් අද විශේෂයෙන්ම අපේ රජය ඇවිල්ලා ඉන්ධන මිල අඩු කරලා, ඒ වගේම යුරෝපයේ මත්ස්‍ය තහනම අයින් කරලා, අද ඉන්දියානු ධීවරයෝ මේ අපේ මුහුදු කලාපයට එන එක නවත්තන්නට විශාල වශයෙන් අද කටයුතු කරලා තියෙනවා. අද වෙනකොට අපි දන්නවා මත්ස්‍ය අපනයනය අද ක්‍රමක්‍රමයෙන් වැඩිවේගෙන යනවා. අද දීවරයන්ට තමන්ගේ රස්සාව කරලා අද ආදායමක් ලබාගෙන අද තමන්ගේ පවුල් එක්ක ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරේ මේ රජය කියලා ඒ දීවරය දන්න. අපි නීලහර්ත ආර්ථික ක්‍රමයක් ගැන කතා කරනකොට මේ දීවර කර්මාන්තය තව තවත් පරිවර්තනය කළ යුතුයි කියන අදහස අපි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ගැඹුරු මුහුදේ දීවර කර්මාන්තය කිරීම සඳහා ඒ අවශ්‍ය යටිතල පහසුකම් රජයක් හැටියට ඒ දීවරයන්ට සපයලා දීලා, ඒ වගේම මේ දීවර කර්මාන්තය විශේෂයෙන්ම නවීන තාක්ෂණයෙන් සහ දැනුමෙන් ඒක ඉස්සරහට ගෙනියලා අපිට නව පෙරලියක් කරන්න පුළුවන් යුගයක ඉන්නවයි කියලා අපගේ විශ්වාසය තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විශේෂයෙන්ම දීවර පවුල්වල ඉන්න තරුණ තරුණියන්ට ඒ පුහුණුව තව තවත් ශක්තිමත්ව දීලා, ඒ වගේම ලෝකයේ තියෙන නවීන තාක්ෂණ ක්‍රම ඒගොල්ලන්ට හඳුන්වා දීලා අපිට එදා නීති විරෝධීව අපි මත්ස්‍ය සම්පත කොල්ල කනවයි කියපු ඒ ලේබලේ අපි දැන් ගලවන තියෙනවා. විශේෂයෙන්ම නීතිය අනුකූලව ඒ දීවරයන්ට තමන්ගේ රස්සාව කරගෙන ඉදිරියට යන්න පුළුවන් වාතාවරණයක් හදන්න. අපි සතුටු වෙනවා දීවර වරායවල් සංවර්ධනය කරනකොට වෙන්නප්පුව ප්‍රදේශයේ දීවර වරායක් හදන්නට දැන් කටයුතු කරගෙන යනවා. නමුත් මේ දීවර වරායල් යනකොට විශේෂයෙන්ම මේ වෙරළ කාදනය වෙන්නේ නැති ආකාරයට මේ දීවර වරායවල් ස්ථාපිත කරන්න ඕනේ. ඒ සඳහා අධ්‍යයන කටයුතු කරන්න ඕනේ. එක් එක්කෙනා කිව්ව පල්ලියට ඒ දීවර වරායවල් එකතේක තැන දාන්න නැතුව හරිතරන් දැම්මොත් සියලු දෙනාටම යහපතක් සිද්ධ වෙනවායි කියලා අදහස මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අය බලාපොරොත්තු වෙනවා මේ වගේ දීවර වරායවල් තව තවත් වැඩි වෙනකොට මේ ලංකාව පුරාම අපිට අපේ රට පමණක් නෙමෙයි අනිකුත් කලාපීය රටවල් වලට මත්ස්‍ය සපයන විශාල කේන්ද්‍රස්ථානයක් බවට අපේ ලංකාව පත් කරගන්න පුළුවන්. මොකද ලංකාවේ ගොඩබිමට වඩා අපිට අයිති මුහුදු කලාපය ඉතාම විශාලයි. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාටත් ගරු රාජ්‍ය අමාත්‍යතුමාටත් තව තවත් මේ දීවර කර්මාන්තය පරිවර්තනය කරන්න පුළුවන් තත්ත්වයක ඇති කිරීමට ඒ ශක්තිය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම අපගේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම විදුලි බලය ගත්තාම නොරොච්චෝලේ බලාගාරය පිහිටලා තියෙනවා. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු විදුලි බල ඇමැත්තුමාටත් නියෝජ්‍ය ඇමැත්තුමාටත්. එතුමන්ලා මේ විදුලි බල පද්ධතිය එතුමන්ලා බාරගත්ත දා පටන් අද වෙනකොට විශාල පරිවර්තනයකට එතුමාලා භාජනය කරලා තියෙනවා. අද වෙනකොට අපිට පැහැදිලි ගමන් මඟක් පේනවා එතුමාලා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඒ සංකල්පය අනුව ඉතාම පැහැදිලි මඟක් පේනවා කොහොමද නවීන ලෝකෙට ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතියකට අපේ විදුලි බල පද්ධතිය පරිවර්තනය කරන්න බලනවා. අපි තිරසර සංවර්ධනය කතා කරනකොට විදුලි බල පද්ධතිය මේ තිරසර සංවර්ධනය සඳහා පරිවර්තනය කිරීම ඉතාම වැදගත් වෙනවා. නමුත් මේකේ දීර්ඝ කාලීනව මේකේ හිටිය එක එක දෝෂ යක්කු බලවේග තාමත් මේක ගිලගන්න බලනවා. ඕගලන් දන්නවා මේ ලංකාවේ තියෙනවා ගජ මිතුරු ව්‍යාපාර පැලැන්තියක්. ඒ පැලැන්තිය මේ එක් එක් ආයතනවලට රිංගලා මේ ආයතනවල තියෙන නීති රීති වලින් රිංගලා මේ ආයතනවල තියෙන සම්පත් කොල්ලකාගෙන තමයි ඒගොල්ලන් ඉස්සරහට ගියේ. ওই ලංකාවේ හුඟක්ම පොහොසත් වෙච්ච ওই ගජ මිතුරු ව්‍යාපාර පැලැන්තිය අපේ සාමාන්‍ය ජනතාවගේ බදු වලින් ඔය මේ ක්‍රියාත්මක වෙන ඔය ආයතන වල ටෙන්ඩර් මගරි කරලා අනිකුත් දේවල් කරලා ඉස්සරහට යන්න ගිහිල්ලා පංගුවක් වෙලාවට ඒගොල්ලන්ට බැරි වුණ අවස්ථාවලදී විශාල වශයෙන් මඩ ප්‍රහාර ගහන්න ඒගොල්ලන් සමත් වෙලා තියෙනවා. නමුත් අපි කියනවා ඒවලට සැලෙන්න හොඳ නැහැ. විශේෂයෙන්ම අපි තරඟකාරී ලෙස අපේ ජනතාවට විදුලි බිල තරඟකාරී ලෙස පහත හෙළලා අපිට තරඟකාරී ලෙස අපේ නිෂ්පාදනය වියදම අඩු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා මේ පිළිබඳ තරඟකාරීත්වයක් ඕනේ. ඒ වගේම අපිට අඛණ්ඩ විදුලි සැපවුමක්. මම දැන් ඊයේ රෑ මං ගෙදර යනකොට අපේ ආසනයට මට ඇහුණා ඒ මීගොම පැත්තේ යනකොට විදුලි බල මණ්ඩලයේ රථයක් ප්‍රචාරය කරනවා හෙට උදේ 9 සිට 5 දක්වා විදුලිය කපනවායි කියලා. ඉතින් මොකද්ද මේ පැත්තේ තියෙන ව්‍යාපාරවලට වෙන්නේ? මේ පැතිවල ලෙඩෙක් හිටියොත් ඒ ගෙවල් වල නැත්නම් ගෙවල් වල ස්වයන් රැකියාවක් කරොත් මොනවද වෙන්නේ කියලා ඇත්තටම අපිට හිතා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිතය 9 ඉඳලා 5 වෙනකන් නවත්තලා දාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා අපි කියනවා මේ විදුලි බල පද්ධතිය අපි පරිවර්තනය කරන්න ඕනේ. අඛණ්ඩ විදුලි සැපවීමක්, ඒ වගේම හොඳ ගුණාත්මක විදුලි සැපවීමක්, ප්‍රමිතියෙන් ඉහළ විදුලි සැපවීමක් කරන්නට. එතකොට තමයි අපිට අනිත් රටවල් එක්ක අපි සංවර්ධනය කරන වෙමින් පවතින රටක්. නමුත් අපිට අනිත් රටවල් එක්ක තරඟ කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ආයෝජකයෝ ගැන කතා කරනකොට නැත්නම් අපි අපනයනය ගැන කතා කරනකොට විදුලි බිල තමයි ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන්නේ මේක ඉස්සරහට යනවා නැද්ද කියලා. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විදුලි සැපයුමක් අපේ රටේ සපයනකොට, ඒ වගේම තරඟකාරී මිලකට ඒ තරඟකාරීත්වය අපේ මේ විදුලි බල පද්ධතියට ගේන්න ඕනේ. කවුරු හරි කියනවා නම් නෑ මෙතන හොඳ බලාගාරයක් ඉති කරනකොට නෑ මේක කරන්න බෑ, නැත්නම් මේකට මොන හරි ප්‍රශ්න දාලා නීති රීති දාලා ඒක එන එක නවත්තනවා නම් ඒක මං හිතන්නේ තරඟකාරීත්වයට ඉතාම බාධාවක්. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා මොන විශේෂයෙන්ම ඒ තරඟකාරීත්වය මේ ලංකාවේ ස්ථාපිත කරන්න ඕනේ. ඒ තරඟකාරීත්වය තුලින් අපි නිෂ්පාදනය කරන විදුලිය ඉතාම සාධාරණ මිලකට අපේ ජනතාව දෙන්න ඕනේ. ඒක බෙදා හැරීම සහ අනිකුත් දේවල් අපි ජාත්‍යන්තර ප්‍රමිතියකට ගෙනෙල්ලා ඒ තුලින් අපිට සහ අපේ ජනතාවට ඒ තුලින් ඉතාම ශක්තිමත්ව ඉස්සරහට යන්න පුළුවන් ආර්ථික ක්‍රමයක් අපි මේ රටේ ස්ථාපනය කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නොරොච්චෝලේ වැනි බලාගාර එදා අපි විරුද්ධ වුණා. මොකද නොරොච්චෝලේ බලාගාරය
කාලය අවසන්යි.
මට මිනිත්තුවක් දෙන්න. නොරොච්චෝලේ බලාගාරය හරියට පරිසරය කොහොමද විනාශ කරන්නේ කියලා ඒ අධ්‍යයනය කරේ නැහැ. ඒ හින්දා තමයි අද වෙනකොට අපි ඇමෙත්තුමාගේ අවධානයට යොමු කරනවා නොරොච්චෝලේ විශාල අලු කන්දක්. නොරොච්චෝලේ විශාල අලු කන්දක් අද වෙනකොට ගොඩ ගැහිගෙන එනවා. ඒකට වැඩපිළිලක් හදලා ඒ අලු කන්දෙන් පීඩා විඳින ඒ කල්පිටිය ප්‍රදේශයේ ජනතාවට ඒ පීඩාව සදාටම නැතිකරන්න, ඒ වගේම කල්පිටිය ප්‍රදේශයේ නොරොච්චෝලේ බලාගාරයට ආසන්නව තිබෙන ඒ ප්‍රදේශවල නිතර විදුලිය බිඳ වැටෙනවා. ඉතින් ඒ හින්දා මේ ප්‍රශ්න ටික යොමු කරලා ඉස්සරහට යන්න කියලා සුභපතමේ මයි කතාව අවසන් කරනවා.
ස්තුතියි ගරු ඇමතුමා.
නොරොච්චෝල ගැන තප්පරයක් මං ඉල්ලනවා පැහැදිලි කරන්න. අපි දැන් නොරොච්චෝලේ තියෙන මේ පරිසර ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුම් හොයලා තිනවා ගරු සභාපතිතුමනි. එකක් තමයි ගුණාත්මක ගල්ලඟුරු ගෙනීම. එතකොට මේ දූවිලි වාගේ අලු අඩු වෙනවා. දෙවැනි එක අපි ළඟ තියෙන මේ ප්‍රමිතියෙන් යුත් අලු අපි විකුණන්න සූදානම් කරලා තියෙනවා ටෙන්ඩර් කැඳවලා දැනටමත් ගන්නවා. ප්‍රමිතියෙන් අඩු අලු දැන RDK එක සාකච්ඡා කරගෙන යනවා ඔවුන්ට සම්පූර්ණ තොගය දෙන්න. ඒ වගේම හුලං බාධා තාප්පයක් විශාල අපි ගහන්න සූදානම් මේ මාසේ අන්තිමට ඒකට අපි වැඩ ආරම්භ කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දීර්ඝ කාලීන විසඳුමක් ඒ තුලින් ප්‍රදේශවාසීන්ට ලැබෙනවා.
ස්තුතියි. හොන්ඩබල් ඊ සරවණ පවන්.
Honorable presiding member, at the outset let me thank you for having given this time for me to speak on, I have a debate on fisheries matter. I, most of my speeches what I am going to deliver now is almost something repeated from the last budget. The progress is very, very slow as regards the northern fishermen problems are concerned. We have got 20,900 families. It's almost 10.3% of our population in Jaffna. You know, in 1983, one-third of the fisheries catches were from the northern province of Sri Lanka. Anyway, I will give my speech in Tamil. The minister is not here to answer me. Anyway, Kulukkalin Pradhi Thalaivaravargale, மீன்பிடி அமைச்சு மீதான விவாதத்தில் உரையாற்ற வாய்ப்பு வழங்கியமைக்கு நன்றியை தெரிவிக்கின்றேன். எமது நாடு ஒரு தீவு, நாலாபுரமும் கடலால் சூழப்பட்டிருக்கின்றது. நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற யாழ்ப்பாணம் இந்த நாட்டின் தலையாக, அதாவது மேலாக இருக்கின்றது. மூன்று பக்கமும் கடலால் சூழப்பட்டிருக்கின்றது. வடபகுதியின் கடல் வளம் என்பது இயற்கை அன்னை எமது மக்களுக்கு வழங்கிய வரப்பிரசாதமாகும். கொக்லாயிலிருந்து முல்லைத்தீவு, பருத்தித்துறை, மயிலிட்டி, காரிநகர், நெடுந்தீவு, மன்னார், சிலாவத்துறை என்பன ஊடாக எமது கடல் பிரதேசம் ஏராளமான கண்ட திட்டுக்களை கொண்டதாகும். அது மட்டுமின்றி பவளப்பாறைகளும் கடற்பாசிகள் உட்பட்ட அரிய கடல் தாவரங்களும் இப்பகுதி எங்கும் நிறைந்து காணப்படுகின்றன. அதன் காரணமாகவே மீன்கள் இனப்பெருக்கம் செய்யவும் ஏராளமாக விளையவும் வாய்ப்பான சூழல் நிலவுகின்றது. அதன் காரணமாக கொக்லாயிலிருந்து முல்லைத்தீவு ஊடாக புதுமாத்தலன் வரை தென்மேல் பருவப்பெயர்ச்சி காற்று காலத்திலும், நெடுந்தீவிலிருந்து மன்னார் சவுத்பாடு ஊடாக அரிப்பு சிலாவத்துறை வரையில் வடகீழ் பருவப்பெயர்ச்சி காலத்திலும் கரைவலை தொழில் மூலம் பெரும் வருமானம் ஈட்டப்பட்டது. வள்ளங்களில் சென்று வலைப்படுத்தும் தொழிலில் கட்கோவளம், மயிலிட்டி, காரைநகர், மன்னார், மறுச்சுக்கட்டி என்பன போன்ற இடங்களில் சிறப்பாக இடம்பெற்றன. நாயாறு, சுண்டிக்குளம் ஆகிய பகுதிகளில் இறாலும், நாவாந்துறை, பள்ளிமுனை போன்ற இடங்களில் கடலட்டைகளும் விளைந்து பெருமளவு அந்நிய செலாவணியை இந்த நாட்டிற்கு ஈட்டிக் கொடுத்தது. யாழ்ப்பாண மாவட்டத்தில் 20,090 குடும்பங்கள் மீன்பிடி தொழிலில் நேரடியாக ஈடுபட்டிருக்கின்றன. யாழ்ப்பாணத்தின் ஒட்டுமொத்த சனத்தொகையின் 10.3% இந்த தொழிலில் ஈடுபடுகின்றனர். 6,556 படகுகள் மீன்பிடி நடவடிக்கைகளில் ஈடுபடுகின்றன. போருக்கு முன்னர் மீன்பிடி நடவடிக்கைகளில் யாழ்ப்பாணம் எந்த இடத்தில் இருந்தது என்பது இங்கிருக்கும் சகலரும் அறிந்திருப்பீர்கள் என்று நம்புகின்றேன். 1983 இந்த நாட்டின் மொத்த மீன்பிடியில் மூன்றில் ஒரு பகுதியை யாழ்ப்பாணமே வழங்கியிருந்தது. யாழ்ப்பாணத்தின் கரையோர பிரதேசங்களில் மீன்பிடி நடவடிக்கைகள் சிறப்பாக நடைபெற்றிருக்கின்றன. தென்னிலங்கைக்கு தினமும் லொரிகளில் மீன் ஏற்றி அனுப்பப்பட்டது. கருவாடு விற்பனைக்காக யாழ்ப்பாணத்திலிருந்து எடுத்து வரப்பட்டது. யாழ்ப்பாணத்தின் மீன்பிடி தேவையை பூர்த்தி செய்து அதற்கு மேலதிகமாக ஏற்றுமதி செய்யும் அளவுக்கு யாழ்ப்பாணத்தின் மீன்பிடி இருந்தது. போரும் அதன் பின்னரான கடற்படையினரின் கெடுபிடிகளும் எல்லாவற்றையும் மாற்றிவிட்டன. இன்று மயிலிட்டி, காரைநகர், மறுச்சுக்கட்டி போன்ற பிரதான மீன்பிடி மையங்கள் கடற்படையினமே உள்ளன. பல கரை வலைப்பாடுகளை தென்னிலங்கை மீனவர்களால் அபகரிக்கப்பட்டுள்ளன. கடலிலும் அவர்கள் சட்டவிரோத வலைகளை பாவித்து மீன்வளத்தை சிதைக்கின்றனர். எமது மீனவர்களில் பெரும்பாலோர் இன்னும் அந்த முகாம்களிலே தொழிலின்றி வாடுகின்றனர். மீன்பிடி தொடர்பில் பேசும்போது அதிலும் போர்ப்பாதிப்புக்கு உள்ளான எமது மீனவர்கள் மேலே வர துடிக்கும் போது இந்திய மீனவர்கள் கொடுக்கும் துன்பங்களை பற்றி பேசாமல் விட முடியாது. இந்திய மீனவர்கள் நவீன படகுகளில் இழுவை மடிகளை பயன்படுத்தி தொழில் செய்கின்றனர். இழுவை மடியினால் ஏற்படும் பாதிப்பு குறித்து இங்கே எல்லோருக்கும் தெரியும். இந்திய கடலோரத்தில் இழுவை மடி பயன்படுத்தி மேற்கொள்ளப்பட்ட மீன்பிடியினால் ஒட்டுமொத்த கடல் வளமும் அழிக்கப்பட்டு அங்கு மீன்களே இல்லாத நிலைமை தோன்றியுள்ளது. இதனால் மீன்கள் அதிகமுள்ள எமது கலப்பரப்பை நோக்கி அவர்கள் படையெடுக்கின்றார்கள். வடக்கு கடலில் குறிப்பாக யாழ்ப்பாண மீனவர்களே இந்திய மீனவர்களின் இழுவை மடி படகுகளினால் அதிகம் பாதிக்கப்படுகிறார்கள். தமது வளங்களை அழித்துவிட்டு வந்து எமது மீன்களை சூறையாடி செல்வது மாத்திரமில்லாமல் எமது வளங்களையும் அழிக்க பார்க்கின்றார்கள். இந்திய மீனவர்கள் 1 கிலோ மீனை பிடிப்பதற்காக 18 கிலோ உற்பத்தியாக கூடிய மீன் குஞ்சுகளை அழிக்கின்றார்கள். இந்திய மீனவர்கள் எங்கள் கடலிலிருந்து ஆண்டு 1 பில்லியன் ரூபாய் பெறுமதியான வளங்களை அள்ளிச் செல்கின்றார்கள். இந்தியா ஏற்றுமதி செய்யும் மீன்களில் 40% எமது வடக்கு கடலில் பிடிபட்டவைதான் என கூறப்படுகிறது. இந்த தகவல்கள் உங்களுக்கு ஆச்சரியமாக இருக்கக்கூடும், ஆனால் இதுதான் உண்மை. இந்திய மீனவர்களுக்கு எதிராக நடவடிக்கை எடுப்பதற்கு
அரசு தயங்கியது. வடபகுதி மீனவர்களின் தொடர் போராட்டத்தின் காரணமாக அவர்களது படகுகள் கைது செய்யப்பட்டு தடுத்து வைக்கப்படுகின்றன. இதனால் ஆரம்பத்துடன் ஒப்பிடுகையில் 5% இந்திய மீனவர்களின் வருகை எமது கடற்பரப்பில் குறைந்துள்ளது. போர் முடிந்ததன் பின்னரும் பாதுகாப்புக்கு அதிக நிதி ஒதுக்கப்படுகின்றது. பாதுகாப்பு இராஜாங்க அமைச்சர் பாதுகாப்பு அமைச்சு மீதான நிதி ஒதுக்கீட்டு குழுநிலை விவாதத்தில் உரையாற்றும் போது கூட கடற்படைக்கு அதிநவீன கப்பல்கள் கொள்வனவு செய்யப்பட்டுள்ளதாகவும் கூறினார். ஆனால் ஏன் இந்திய மீனவர்களின் அத்துமீறிய வருகையை கடற்படையால் தடுக்க முடியாமல் இருக்கின்றது? ஏன் கண்டும் காணாமல் அரசு செயற்படுகின்றது? இந்திய அரசுடன் பயக்கக்கூடாது என்பதால் இவ்வாறு செயற்படுகின்றதா? அல்லது என்ன காரணத்துக்காக அரசு பேசாமல் இருக்கின்றது? இல்லை, பாதிக்கப்படுவது வடக்கு தமிழ் மக்கள், தமிழ் மீனவர்கள் என்பதால் பாரபட்சம் காட்டப்படுகிறதா என்றும் ஐயுறவு கொள்ள வேண்டி இருக்கின்றது. 2010 இந்திய மீனவர்களின் அத்துமீறிய மீன்பிடி தொடர்பில் பேச்சு நடக்கின்றது. ஆனால் முடிவு இன்னமும் எட்டப்பட்டதாக தெரியவில்லை. இழுவை மடியை தடை செய்யும் சட்டம் நாடாளுமன்றத்தில் நிறைவேற்றப்பட்டு கடந்த ஜூலை 28 வர்த்தமானியில் பிரசுரிக்கப்பட்டாகிலும் விட்டது. இழுவை மடியை பயன்படுத்தி மீன்பிடியில் ஈடுபட்டால் சிறை தண்டனை அல்லது தண்டம் என்று அதில் குறிப்பிடப்பட்டுள்ளது. அந்த சட்டத்திற்கு அமைவாக இன்னும் ஏன் நடவடிக்கை எடுக்கப்படவில்லை? இப்போதும் கைதாகும் இந்திய மீனவர்கள் விடுவிக்கப்பட்டு கொண்டுதானே இருக்கிறார்கள். கடந்த 2016 29 படகுகளுடன் 180 இந்திய மீனவர்கள் கைது செய்யப்பட்டார்கள். அவர்கள் அத்தனை பேரும் விடுவிக்கப்பட்டு விட்டார்கள். படகுகள் இன்னும் விடுவிக்கப்படவில்லை. இந்த ஆண்டு இதுவரையில் 324 இந்திய மீனவர்கள் கைது செய்யப்பட்டுள்ளனர். அவர்கள் 225 பேர் விடுவிக்கப்பட்டு விட்டார்கள். 62 படகுகள் மாத்திரம் இன்னமும் தடுக்கப்பட்டு வைக்கப்பட்டுள்ளன. தண்டனைகள் கடுமையாக்கப்பட்டால்தான் குற்றங்கள் குறையும். இந்திய மீனவர்கள் விடயத்தில் மிக கடுமையாக நடப்பதன் ஊடாகவே அவர்களது வருகையை கட்டுப்படுத்தவும் முடியும். வடக்கு மீனவர்கள் மீன்பிடியில் மீண்டு வருவதற்கு இது மிகவும் முக்கியமானது. இழுவை மடி படகு பாதிப்பு தொடர்பில் பேசும்போது எம்மவர்களும் எமது கண்ணை குத்தும் செயற்பாடுகளில் ஈடுபடுவதையும் இங்கே குறிப்பிட்டாக வேண்டியுள்ளது. வடக்கின் யாழ்ப்பாணத்தில் குறுநகர் வல்வெட்டித்துறை நெடுந்தீவு அதேபோன்று மென்னாரில் பேசாலை பள்ளிமுனை இந்த பிரதேசங்களைச் சேர்ந்த ஒரு சிறு குழுவினர் இழுவை மடியை பயன்படுத்தி மீன்பிடியில் ஈடுபடுகின்றனர். இவர்கள் தங்கள் வளங்களை தாங்களே அளிக்கும் கைங்கரியங்களில் ஈடுபடுகின்றனர். இந்த தொழிலை கைவிடுமாறு கோரினால் முதலில் இந்திய மீனவர்களை கட்டுப்படுத்துங்கள், அதன் பின்னர் எங்களுக்கு எதிராக நடவடிக்கை எடுங்கள் என்று கூறுகின்றார்கள். இவர்களுக்கு மாற்றுத் தொழில் உபகரணங்கள் வழங்கப்பட வேண்டும். அதனை அரசு உடனடியாக செய்ய வேண்டும். இந்திய மீனவர்களின் அத்துமீறலால் எமது வளம் அழிவடைவதை பற்றி முன்னர் பேசினேன். தற்போது இந்திய கழிவுகளால் எமது கடல் வளம் அழியப் போவதையும் நான் இங்கே குறிப்பிட விரும்புகிறேன். இந்தியாவின் ஆபத்தான மருத்துவ கழிவுகள், குப்பைகள், உட்காத பொருட்கள் இந்துமா சமுத்திர பெருங்கடலில் கொட்டப்படுகின்றது. அவை கடலில் கலந்து இப்போது யாழ்ப்பாணத்தின் தொண்டைமானாறு கரையோரத்தில் ஒதுங்குகின்றது. கழிவுகள் கடலில் கொட்டப்படுவதன் ஆபத்து இங்கு எல்லோருக்கும் தெரிந்திருக்கும். ஆபத்தான மருத்துவ கழிவுகளை கொட்டுவதால் கடல்வாழ் உயிரினங்களுக்கு ஆபத்து ஏற்படுவதற்கு வாய்ப்பு உள்ளது. இதற்கு எதிராகவும் நடவடிக்கை எடுக்கப்பட வேண்டும். இந்த உயரிய சபையில் நான் வலியுறுத்தி கூறுகின்றேன். அடுத்த ஆண்டுக்கான வரவு செலவு திட்டத்தில் மயிலிட்டு மீன்பிடி துறைமுகம் மறுசீரமைப்புக்கு 180 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கப்பட்டுள்ளது. காரிநகர் உள்ளிட்ட 4 மீன்பிடி துறைமுகங்களை மேம்படுத்த முதலீடு செய்யும் அதேவேளை மீன்பிடி துறைமுகங்களில் இறங்கு துறைகள் மற்றும் நங்கூரமிடும் தளங்களை விருத்தி செய்து இட்டைப்படுத்துதல் செய்வதற்கு 1780 மில்லியன் ரூபாய் வரவு செலவு திட்டத்தில் ஒதுக்கப்பட்டுள்ளது. இவை இரண்டுமே வடக்குக்கான நேரடி அபிவிருத்தி ஒதுக்கீடு. ஆனால் இன்னமும் மயிலிட்டு மீன்பிடி துறையில் கடற்படையினரே நிலை கொண்டுள்ளனர். எனவே இத்துறையின் அபிவிருத்தி யாருக்கு பயன்படப் போகிறது என்று கேள்வி இங்கே எழுகின்றது. எனவே கடற்படையினர் அங்கிருந்து வெளியேறாத வரை அந்த அபிவிருத்தியால் எமது மக்களுக்கோ நாட்டுக்கோ எவ்வித பயனும் ஏற்படப் போவதில்லை. போரினால் துவண்டு போன மக்கள் அரசிடம் மலை போன்று எதிர்பார்க்கையில் மடு போன்ற உதவிகளே அந்த மக்களுக்கு கிடைத்துள்ளன. அதையும் கூட எமது மக்களை சென்றடையுமா என்ற கேள்வி எம்மிடம் எழத்தான் செய்கின்றது. நவீன தொழில்நுட்பங்கள், மேம்படுத்தப்பட்ட படகுகள் தமக்கு வழங்கினால் இலங்கையின் மொத்த மீன்பிடி உற்பத்திக்கு 40% தம்மால் வழங்க முடியும் என்று வடபகுதி மீனவர்கள் தெரிவிக்கின்றனர். தற்போது யாழ்ப்பாணத்தில் மாத்திரம் 31,000 மெட்ரிக் டன் மீன் ஆண்டுக்கு பிடிக்கப்படுகின்றது. தென்னிலங்கை மீனவர்களுக்கு வழங்கப்படுவதை போன்று நவீன தொழில்நுட்பங்கள், மேம்படுத்தப்பட்ட படகுகள் வழங்கப்பட்டால் தம்மால் 45,000 மெட்ரிக் டன் மீனை ஆண்டுக்கு பிடிக்க முடியும் என்று மீனவர்கள் குறிப்பிடுகின்றார்கள். இது தொடர்பில் மீன்பிடி அமைச்சுடன் எமது மீனவர்கள் பேச்சு நடத்தியுள்ளனர். ஒரு நாள் களம் மற்றும் பல நாள் களம் என்பனவற்றை வழங்குவதால் அதற்குரிய நங்கூரமிடும் தளம், மீன்பிடி துறைமுகம் தேவை என்று அரசு பதிலளித்துள்ளது. அதற்காக மாதகல், காரிநகர், பொலிகண்டி என்ற 3 பிரதேசங்களிலும் நங்கூரமிடும் தளம் அமைக்க வேண்டும் என்று எமது மீனவர்கள் கோரிக்கை முன்வைத்துள்ளனர். தற்போது காரிநகர் மாத்திரம் அதனுள் அரசால் உள்வாங்கப்பட்டுள்ளதாக வரவு செலவு திட்டம் ஊடாக அறிய முடிகின்றது. இதேபோன்று பருத்தித்துறை, குறுநகரில் மீன்பிடி துறைமுகம் அமைக்க வேண்டும் என்று கூறப்பட்டது. பருத்தித்துறையில் அரசு அமைப்பதற்கு முயற்சி எடுத்த போதும் தற்போது அது இடைநடுவில் நிற்கின்றது. இதேவேளை பருத்தித்துறை துறைமுகம் தென்னிலங்கை மீனவர்களின் படகுகளுக்கும் இடம் கொடுக்கக்கூடிய வகையில் அமைக்க திட்டமிட்டுள்ளதாக எமது மீனவர்கள் சந்தேகிக்கின்றனர். எமது மீனவர்களின் கோரிக்கைக்கு செவிசாய்க்காத அரசு சிங்கள மீனவர்களுக்கு வாய்ப்பளிக்க வேண்டும் என்பதற்காக எமது பிரதேசத்தில் அபிவிருத்தியை முன்னெடுப்பது நல்லிணக்கத்தை ஏற்படுத்தாது, அதற்கு பதிலாக முருகல் நிலையே ஏற்படும். தென்னிலங்கை மீனவர்களுக்கு இணையாக அவர்களுக்கு வழங்கப்பட்ட வசதிகள், வாய்ப்புகள் எமது மீனவர்களுக்கு வழங்குவதற்கு இந்த நல்லாட்சி அரசு பின்னடிப்பது வேதனையாக இருக்கின்றது. தென்னிலங்கை மீனவர்கள் தமது உச்ச வளங்களை பயன்படுத்தி எமது பிரதேசத்தில் அத்துமீறி பிடிக்கின்றனர். இது எமது மீனவர்களின் அன்றாட வயிற்று பிளப்பிய அடிக்கின்றது. போர் ஒருபுறம், இந்திய மீனவர் போதாக்குறைக்கு தென்னிலங்கை மீனவர்கள் என்று எல்லா பக்கத்தாலும் அடிவிழுந்தால் எமது மீனவர்கள் எப்படி மேலெழுவதற்கு முடியும்? இந்த சபையில் இப்போது நாடாளுமன்ற உறுப்பினர் மஹிந்த ராஜபக்சவுடன் சேர்ந்து இயங்குபவர்கள் வடக்குக்கு ஒரு சட்டமா, தெற்குக்கு ஒரு சட்டமா என்று அடிக்கடி கேள்வி எழுப்புவதை கேட்டிருப்பீர்கள். அவர்கள் தங்கள் சுய லாப அரசியலுக்காகவே அந்த கேள்வியை இங்கே முன்வைக்கின்றனர். எமது மக்களின் வயிற்றில் அடிக்கும் தென்னிலங்கை மீனவர்களுக்கு எதிராக எந்த நடவடிக்கையும் எடுக்கப்படுவதில்லை. ஆனால் எமது மீனவர்களுக்கு எதிராக நடவடிக்கை எடுக்கின்றார்கள். எமது மீனவர்கள் தவறான மீன்பிடி முறைகளிலேயோ உபகரணங்களையோ பயன்படுத்தும் போது நடவடிக்கை எடுப்பதை நான் குறை கூறவில்லை. தென்னிலங்கை மீனவர்கள் வெளிச்சம் பாய்ச்சி மீன்பிடியில் ஈடுபடுவது, சிலிண்டர் கட்டி தொழிலில் ஈடுபடுவது, டைனமைட் பயன்படுத்தி மீன்பிடியில் ஈடுபடுவது என்று சட்டத்தில் தடை செய்யப்பட்ட அனைத்து தொழில்களையும் அவர்கள் மேற்கொள்கின்றனர். அதுவும் எமது கடற்பரப்பில் அவர்கள் இவ்வாறு செய்கின்றனர். இவர்களுக்கு எதிராக எந்த நடவடிக்கையும் எடுக்கப்படுவதில்லை. கௌரவ மீன்பிடி அமைச்சர் அவர்களே, இந்த விடயங்கள் ஏற்கனவே உங்களுக்கு தெரியும். பலமுறை எமது மீனவர்கள் சுட்டி காட்டியுள்ளார்கள். இனியாவது அதற்கு எதிராக நடவடிக்கை எடுங்கள். இத்தகைய நடவடிக்கைகள் எமது மக்களுக்கு பாதிப்பை ஏற்படுத்தும் அதே வேளையில் எமது தேசிய கடல் வளத்தையும் அழிவுக்கு உள்ளாக்குகின்றன என்பது புரிந்து கொள்ளப்பட வேண்டும். முதலில் எமது பிரதம மீன்பிடி மையங்களை கடற்படையினரிடமிருந்து விடுவிக்க வேண்டும். எமது மீனவ மக்கள் தங்கள் சொந்த இடங்களில் மீள்குடியேற்றப்பட வேண்டும். அப்போதுதான் அவர்களின் அனுபவம், ஆற்றல் என்பன இத்தொழிலை மேம்படுத்த முடியும். அத்துடன் மீன்பிடியில் எமது மீனவர்கள் புத்துளர்ச்சி பெறுவதற்கு எங்கள் மீனவர்களின் கோரிக்கைகளுக்கு அரசு செவிசாய்க்க வேண்டும். மீனவர்கள் கோரியுள்ள இடங்களில் நங்கூரம் இடும் நிலையங்கள், மீன்பிடி துறைமுகங்கள் அமைக்கப்பட வேண்டும். அவற்றுடன் இளைப்பாறு மண்டபம், மீன்பிடி ஏல விற்பனை நிலையம், கழிப்பறைகள், எரிபொருள் நிரப்பு நிலையங்கள், மீன்பிடி உபகரணங்கள் விற்பனை நிலையம், ஐஸ் உற்பத்தி நிலையம் என்பன அமைக்கப்பட வேண்டும். இதனை இந்த அரசு கால விரயமின்றி செய்து முடிக்க கௌரவ மீன்பிடி அமைச்சரை கோருகின்றேன். இனவாத பாகுபாடுகளை நீக்கிவிட்டு உண்மையான அபிவிருத்தி பாதையில் முன் செல்லும்போது எமது மக்கள் உங்களுடன் கைகோப்பார்கள் என்பதை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். தெரிவித்துக்கொண்டு எனது உரையை நிறைவு செய்கின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. Honorable Mayanta Dishanayake.
Honorable Chairman, domestic hydrocarbon represents a zero-cost resource as opposed to LNG and coal. In the case of LNG, we must pay the cost of gas, the cost of production, transport, storage, and regasification. And for coal, the cost of at the mine, transport, storage, disposal. Our own resources come free, but need to be produced, which itself has a cost. But in time, after capital expenditure has been recovered and only the operational expenditure applies, the cost to the consumer declines sharply. In addition, our own resources shield us from external market shocks. As such, exploration for production of our own hydrocarbon reserves should be the absolute end game for Sri Lanka when it comes to energy security. අවසන් තරංගය බොහොම ලස්සනට ගහයි කියලා තුමාට බාධා තිබ්බත් ඒ වුණාට අපේම රිසෝසස් වලින් අපේම සම්පත් වලින් මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන එක මම හිතන්නේ හොඳයි කියන එක මේ අවස්ථාවේදී යෝජනා කරන්න කැමතියි. The Karen gas discoveries in 2011 proved the hydrocarbon potential for Manna Basin and all that remains is to attract investment in this development. Due to initial need for expertise and funds, we are best to partner with international companies of repute in order to share the risk and the reward. Jatyantara samagam ekka hawulela ape sampath man hitanne hoya ganne ka itoda hondai kiyana eka man me avasthawedi yojana karanna kemathi. This requires complete alignment of government policy along with all other requirements for good quality FDI such as transparency, fair regulation, speed of action, etc. Currently, we are trying to put the cart before the horse by leaving new petroleum bill sitting in the Attorney General's department for the last 5 years. Ape aandu kale avuru tunak gihillat me petroleum panata tamat Attorney General's department ege hira vela tiyenne. And national gas policy without political leadership still languishing in a draft format. Ekat ape aandu avilla avuru tunak gihilla tama national gas policy ka පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඒ වගේම තමයි මෙගාපොලිස් පනතත් ඒ වගේම පාර්ලිමේන්ටරි බජට් ඔෆිස් පනතත් තාමත් කල් ගිහිල්ලා ඉදිරිපත් කළා නැහැ පාර්ලිමේන්තුවට. If we reverse this strategy, companies will automatically come. ඒ කියන්නේ පනතත් ඉදිරිපත් කළා අවශ්‍ය කරන නීතිමය පද්ධතිය සකස් කරොත් ජාත්‍යන්තර සමාගම් අපිව හොයාගෙන එයි කියන මතය මම දරනවා. If we leave things as they are, they will never come. දැන් තියෙන තත්ත්වයේ තිබ්බත් කවදාකවත් ජාත්‍යන්තර සමාගම් ලංකාවට එන්නේ නැහැ කියන මතය මම දරනවා. Currently, Manna Basin reserves have been very conservatively modeled at over 9 trillion cubic feet of natural gas, a few billion barrels of crude oil. Yes, few billion barrels of crude oil. Of this, 2 trillion cubic feet of gas was actually discovered by Karen and still awaits monetization. 2 trillion cubic feet of gas is enough to fuel 1 gigawatt of power generation for 23 years. This is certainly something to prioritize. Me pilibandawa garu emathumaage avadanaya yomu karala mul tana dei gena viswasaya balaporuth wenawa. Sri Lanka should focus on energy planning based on renewable or indigenous energy. This is not only for economic reasons but also for the management of environment and climate. However, there is no apparent planning for transport sector other than by way of ad hoc projects, and in power generation there is no indication that government's green policies have even been considered. Me kena ape Ajit P Perera emathumat Niroshan Perera emathumat katha karai gena man thawa deergha katha karanna yanne ne. There is also almost zero industrial energy consumption in Sri Lanka due to the high cost of power, which leaves much of our raw material like quartz, ilmenite, phosphate to be exported for value addition overseas. And former dominant industries like cement, steel and ceramics now almost dormant. මේ පිළිබඳවත් මම දීර්ඝ කතා කරන්නේ නැහැ. හැබැයි මට මතක් වෙන්නේ 1970 ගණන්වල තේ කර්මාන්තය පිළිබඳව මේ තත්ත්වය තිබ්බේ. හැබැයි ඒ අවස්ථාවේදී ඩිල්මා සහ මෙස්සවනි සමාගම් කළු සභාපතිතුමනි මාකට්ටකට ඇවිල්ලා ඒ ක්‍රියාත්මක කරහින්දා තේ වලට අපිට ඉහළ මිලක් දැන් ලැබෙනවා. Recently, several major international oil and gas companies have made efforts to establish a presence in Sri Lanka, in most cases by taking significant risk. However, these have been repulsed by unrealistic, stringent due diligence, which questions Sri Lanka's maturity in conducting global business and creates doubt as to whether we actually know what we want. මේක මං කියන්නේ කිසිම කෙනෙකුට පහර දීමක් නෙවෙයි. හැබැයි මේ පිළිබඳව අපි කරු ඇමතුමාගේ සහාය අමාත්‍යංශයේ සිළු නිලධාරීන්ගේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. This stems from a lack of confidence due to a dearth of experience in the sector and the decision to govern by committee. As you know, non-technical committees cannot and will not take decisions unless they are guided by professionals who explain things in a manner that they can comprehend. Is this happening? Mama mai kathawa keti karannam kaale nisa mama ahanda kemathi. So what needs to be done? Mokadda api kala yutu de? Sri Lanka needs to take proper ownership of the sector, energize the bureaucracy that is holding back essential milestones such as the new petroleum bill and gas policy, institute a central administrative authority. මගේ පියාකරු ගාමිසනාග මැතිතුමා අර්ජුන රන්තුංග මැතිතුමා දන්නවා 1977-78 දී මහවැලි පනත හදලා මහවැලි අධිකාරිය හදලා තමයි මහවැලිය ආරම්භ කරේ. මේ අධිකාරිය this authority should be staffed with professionals recruited from industry and not politically placed and empower it with holding accountability at the same time. Nothing will happen by accident. ඉබ කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. ගරු ඇමතුමා ඒ නායකත්වය අරගෙන මේක කරන්න ඕනේ කියන එක මම යෝජනා කරනවා. මම දන්නවා ගරු අර්ජුන රන්තුංග මැතිතුමාට ඒ නායකත්වය තියෙනවා කියලා. මොකද අපේ 1996 දී ලෝක කුසලාන ලංකාවට අරගෙන ආවේ ගරු අර්ජුන රන්තුංග මැතිතුමා. ඒ වගේම මම ගරු සභාපතිතුමනි මම කැමති ධීවර අමාත්‍යංශ පිළිබඳවත් කරුණු කිහිපයක් කියන්න. 14.6% of the world fish stock is caught in the Indian Ocean region. According to Food and Agriculture Organization, FAO, around 36 million barrels per day. In an island nation, Sri Lanka is blessed with coastline of over 200 nautical miles. It is imperative for Sri Lanka to declare breeding grounds for fishing. As we continue to catch fish indiscriminately, it will result in a rapid depletion of resources. Therefore, it is important to implement a quota management system, QMS. This will allocate an annual quota for fishermen to catch and trade fish. නවසීලන්තයේ මේ වගේ වැඩසටහනක් දැන් අද ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මම කැමති කියන්න aquaculture could be benefited as well. Philippines export seaweed is significant. Vietnam export fresh salmon and lobster breed in farms. Sri Lanka could profit by research into aquaculture. Research is very important. National Aquatic Resources Research and Development Agency, NARAIK, ape nildari mandale avilla athi, should be given more funding and their research findings should be made available to public. Siru denata me e taakshane saha toraturu laba denna one kiyala man yojana karana. Fisheries Harbour Corporation has tremendous potential in providing infrastructure and should support the backbone of the fisheries industry, which are harbours. Sri Lanka was the fifth largest exporter of tuna. This could change as we have the best three varieties of tuna, namely Big Eye, Yellowfin and Skipjack. It's a shame that Sri Lanka imports sea fish cans. Tin Malu, Prashne, Mangana Dirgo Katakaran, Mangana Matuma, Tumage Katawe. පිළිතුරක් දෙයේ පිළිබඳව. ඒ වගේම it is vital that we protect our fisheries resources by safeguarding our corals and not permitting bottom trawler and other illegal practices. Illegal and unauthorized, unreported fisheries need to be prohibited. Dynamite fishing වෙනවා නැගෙනහිර කළු සභාපතිතුමනි. මේ පිළිබඳවත් මීට වැඩිය අවධානය යොමු කරලා අපි විසඳුම් ලබා ගන්න ඕනේ කියන එක මම යෝජනා කරනවා. Fisheries sector could improve the tourism
industry. මම කාලය අවසන්යි.
මට තප්පරයක් දෙන්න. අවසන් වශයෙන් මම කියන්න කැමති vessel monitoring system එක, especially to prohibit foreign fishing vessels from depleting our fishing resources, which presently an issue. ඉන්දියාවත් එක්ක අපි ගහ ගන්න යන්නේ මේ 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 ප්‍රශ්න නිසා. ඒ නිසා අවසන් වශයෙන් ගරු සභාපතිතුමනි මම කැමති කියන්න අපි මේ මේ ප්‍රශ්න පිළිබඳව අපේ ඇමතිවරුන් දක්ෂ ඇමතිවරුන් ඉන්නේ අපේ රංජිත් සේනාරත්නතුමාත් අපි මේ අවස්ථාවේදී ඉන්නවා පාර්ලිමේන්තුව තුර. ඒ ඇමතිවරුන් සියලු දෙනාටම මගේ ස්තුතිය, මගේ ප්‍රණාමය, ඒ වගේම මගේ සුභපැතුම්. අමාත්‍යංශයේ ඇමතිවරුන්ටත්, නියෝජ්‍ය ඇමතිවරුන්ටත්, ඒ වගේම සියලුම නිලධාරීන්ටත් මගේ සුභපැතුම් ලබා දීලා මගේ වචන සෞඛ්‍ය අවසන් කරනවා. අවස්ථාව ලබා දීමට ස්තුතියි.
ස්තුතියි ගරු මොහන්ලාල් ග්‍රේරු නියෝජ්‍ය ඇමතිතුමා. ඔබතුමාට විනාඩි 9ක් තිබෙනවා.
මූල අරසනුද්ද ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් දීවර ඇමතිතුමාටත් එම කාර්ය මණ්ඩලයටත් පසුගිය කාලයක නදද වැඩ කටයුතු හා විශේෂයෙන් දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ජීවර ජනතාවට ලබා දුන් සහයෝගය පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ කතාව ආරම්භ කරන්න කැමැති. මීට පෙර කතා කළා වගේම මම විශේෂයෙන් සඳහන් කරන්නේ දීවරින් භාවිතා කරන පෞරාණික ක්‍රමවේදයන්ගෙන් ඉවත් වෙලා ඔවුන්ට නිවැරදි දැනුම හා තාක්ෂණය ලබා දිය යුතුයි. ඒ සඳහා මම හිතනවා විශේෂයෙන් පාවිච්චි කළ යුත්තේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය සංවර්ධන අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශය යටතේ සාගර විශ්වවිද්‍යාලය ආරම්භ කරලා තියෙනවා. නමුත් ඒකේ සංවර්ධනයක් නැහැ. මම හිතනවා ධීවර අමාත්‍යාංශය මේ පිළිබඳ ලොකු උනන්දුවක් දක්වන්නට ඕනේ. විශේෂයෙන් ධීවරයන් සඳහා ඒ පළාත්වල පන්ති පැවැත්වීම, ධීවරයන් ප්‍රදේශවලට ගිහිලා පන්ති පවත්වලා ධීවරයන්ට අදාළ නිවැරදි දැනුම ලබා දීම, කොහොමද යාන්ත්‍රික බෝට්ටු පාවිච්චි කරන්නේ, කොහොමද අදාළ දැල් වර්ග පාවිච්චි කරන්නේ, ඒ දේවල් පිළිබඳ ඔවුන්ගේ දැනුම බොහොම අඩුයි. ඒ නිසා මේ නිවැරදි දැනුම ලබා දීම සඳහා උත්සුක වන ආයතනයක් ඇතිකර ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට නීල ආර්ථිකයක් ඇතිකර ගැනීමේදී, සාගරයේ සම්පත් නෙලා ගැනීමේදී මේ දක්වා අපි නෙලාගෙන තියෙන එකම වැදගත් සම්පත වන්නේ මත්ස්‍ය සම්පත පමණයි. අනෙක් බොහෝ සම්පත් අපිට මගහැරලා ගිහින් තියෙනවා. ඒ සියලු සම්පත් නෙලා ගැනීම සඳහා සාගර විශ්වවිද්‍යාලය මම හිතනවා මම කලිනුත් යෝජනා කරා වගේ සමස්ත දකුණු ආසියාවේ මේ ඉතාම වැදගත් ආයතනයක් විදිහට මේක පිහිටවිය යුතුයි. පහුගිය කාලේ අපි හම්බන්තොට කලාමැටියේ ප්‍රදේශයේ අක්කර 25ක මුහුදාසන්නේ ඉඩමක් හඳුනාගෙන තිබුණා. සාගර විශ්වවිද්‍යාලය ඇති කරලා ඒ හරහා විශාල වශයෙන් ඕෆ්ෂෝ ඩ්‍රිලිං දක්වා, අර කලින් මයන්ත දිසානායක මැතිතුමා කිව්වා වගේ සාගරයේ තියෙන සම්පත් සෙවීමේදී ඕෆ්ෂෝ ඩ්‍රිලිං වලට යන තැනට වෙනකන් ඇති කළ යුතු පාඨමාලා ඇති කිරීම පිළිබඳව යෝජනා ඇතුළත් වාර්තාවක් දුන්න විශේෂයෙන් නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ. අපි හිතනවා මේවා ඉදිරියට ගෙනියන්න විශේෂයෙන් ධීවර අමාත්‍යාංශයේ සහයෝගය හා උනන්දුව ඔවුන්ගේ අභිප්‍රේරණය මේ අමාත්‍යාංශවලට ලබා දිය යුතුයි කියලා. විශේෂයෙන් ධීවරයාගේ ආරක්ෂාව අපි පැහැදිලිව දකින කොච්චර කිව්වත් ධීවරයෝ ඔවුන්ගේ අර ආරක්ෂක ඇඳුමවත් ඇඳගෙන යන්නේ නැහැ. මේ මූලික දේවල් කරගෙන යන්නේ නැති නිසා මම ඇස් දෙක දෙකල තියෙනවා. මම ගල්කිස්සේ මූදා ඉන්න ජීවත් වෙන්නේ. ධීවර බෝට්ටු පෙරලන ආකාරය, ධීවරයෝ මිය යන ආකාරය, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන්ට ලබා දිය යුතු අවබෝධය ඔවුන් කිසිසේත්ම නොසලකා හරිනවා. පංගලට බෝට්ටුවේ මේ ඇඳුම තිබුණත් ඇඳුම දාගන්නේ නැහැ. නමුත් අපි දකිනවා බොහෝ දියුණු රටවල මේ ඇඳුම ඉතාම වැදගත් විදිහට තමයි ධීවරයෝ හා මූදේ වතුර යන අය ඇඳගෙන යන්නේ. මේක ඉතින් අත්‍යවශ්‍ය දෙයක් බවට පත් කළා. මම හිතන්නේ ඒක අඳින්නේ නැති අයට දඩ ගැසීමේ ක්‍රියාවලියක්වත් ඇති කරන්නට ඕනේ. මේක පුරුද්දක් වශයෙන් කරගෙන යන්න. තරුණ පරපුර ධීවර කර්මාන්තයට යොමු කිරීම සඳහා මම හිතනවා නිවැරදි අධ්‍යාපනයක් ලබා දීලා ඩිප්ලෝමා ආදී දේවල් හරහා ඔවුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගන්නත්, ඔවුන් හම්බ කරන මුදල බොහෝ විට ඍතු අනුව සීසනල් කාලෙන් කාලයට වෙනස් වෙනවා, මුහුදේ තත්ත්වය අනුව වෙනස් වෙනවා, මාළෝ වෙන වාසනාව අනුව වෙනස් වෙනවා. ඒ නිසා ඔවුන් මේ වැඩිපුර හම්බ කරන දවසේදී මේ මුදල කොහොමද ඉතුරු කරගන්නේ, ජීවිත කළමනාකරණය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැත්නම් ඔවුන් මේ සියලු ධනය විනාශ කර ගැනීම නිසා ඔවුන් හැමදාම ජීවත් වෙන්නේ ඉතාම පහළ මට්ටමක. ඒ නිසා මේ වගේ දේවල් අධ්‍යාපනය හරහා ගොඩ නැංවීමෙන් තමයි මම හිතනවා අපිට ධීවර කර්මාන්තය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තේ මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති දැන් මේ ගල්කිස්සේ අපි ධීවර අමාත්‍යාංශිත කීපවතාවක් කතා කරුවා. සිරිපාල පාර ඉදිරියේ තියෙන කඩමත්ත, ඒ මීටර් 400ක් 500ක් ඈතින් මුහුදේ වෙරළට සමාන්තරව තියෙනවා පරය. ඒක සෑන්ඩ් ස්ටෝන් නැත්නම් වැලි ගල් වලින් හැදිච්ච පරයක්. ඒ පරය නිසා ධීවරයින්ට මුහුදට ගැඹුරු දීමට යන්න පුළුවන් කමක් නැහැ. හැමතැනින්ම යන්න පුළුවන් එක කඩුල්ලක් නැත්නම් එක සීමාවක් තියෙනවා මුහුදේ. අපි ඒකට කියන්නේ කඩමත්ත කියලා. ඒ කඩමත්තේ විතරක් මේ කියන වැලිගල් පරය පිහිටා තිබෙන්නේ මුහුදේ ජල පෘෂ්ඨයට මීටරයක් දෙකක් පමණ යටින්. එතනින් තමයි බෝට්ටු දියඹට යන්න පුළුවන් වෙන්නේ. නමුත්
වාරකම් කාලයේදී මාස 6ක් තිස්සේ මේ ගල්කිස්ස රත්මලානාවට දීවරයින්ට මේ කඩමත්ත හරහා මේ දියඹට යන්න බැරි වෙනවා. මක් නිසාද? මූද බොහොම සැර වුණාම බෝට්ටු පෙරලෙනවා. මිස පහුගිය කාලේ නැති වුණු ජීවිත ප්‍රමාණය ඉතා විශාලයි. මේ හරිය බෝට්ටු 300කට 400කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මකයි. මේ බෝට්ටු බොහෝ විට කුඩා බෝට්ටු. මේවා බහුදින යාත්‍රා නෙමේ, එක් දින යාත්‍රා. මේවා මූදට ගමන් කරන්න මේ කඩමත්ත තුළින්. එතන මේ කඩමත්ත සංවර්ධනය කිරීම සඳහා ගරු ඇමතුමා ඇත්තටම ඒ කාර්ය භාර අරගෙන අපි මේ වන විට මං හිතන්නේ ඒකට උවමනා කරන සැලසුම් හදලා තියෙනවා. මම හිතනවා ටෙන්ඩර් කැඳවල ඇති කියලා. සමහර විට මම ඉතාම ගෞරවයෙන් ඇමතුමාගෙන් ඉල්ලා හිතනවා මේ කඩමත්ත හැදී, මොකද කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන් රත්මලාන ගල්කිස්ස ප්‍රදේශයේ දීවරෙන්ගේ සංවර්ධය සඳහා සිදු කරලා තියෙන වැඩකටයුතු ඉතාමත්ම අඩුයි. ඔවුන් සීග්‍රයෙන් ඔවුන්ගේ මේ පාරම්පරික රස්සාව අතහැරලා යනවා. මොකද මේක තියෙන අවදානම නිසා මාස 6ක් රස්සාව නොකර ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් මේ කඩමත්ත හැදුවොත් ඔවුන්ට වසර පුරා මේ තමුන්ගේ දීවර රැකියාවේ යෙදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකට යන වියදම මම හිතනවා ටිකක් අධික වෙන්නට පුළුවනි. නමුත් ඒ මුදල මෙවර අයවැයෙන් වෙන් වූ මුදල් මම හිතනවා මිලියන 1600ක් වෙන් වෙලා තියෙනවා. ඒකෙන් කොටසක් වෙන් කරලා මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න කියලා විශේෂයෙන් මේ කාර්ය මණ්ඩලයට අමාත්‍යාංශ මම යෝජනා කරනවා. මේ දෙහිවල ගල්කිස්සේ මුහුත්තිරේ කඩමත්ත අලුත් වැඩියා කිරීම සඳහා කටයුතු කරන්න කියලා. මේ කඩමත්තට ඉලක්කව තියෙන ලයිට් හවුස් එක නැත්නම් විදුලි බුබුල කවදාක්වත් පත්තු වෙන්නේ නැහැ. මොකද මූදු වතුර වැදුනා මේකට බාල ලයිට් දාන්නේ. විශේෂයෙන් මේක නගර සභාවෙන් පාලනය වෙන්නේ. පංගලලට එක දවසක දැම්මම දවස් දෙකකට පස්සේ ලයිට් එක පිච්චිලා. මේකත් තව හේතුවක් දීවරව අනතුරට පත් වෙන. මම ඉල්ලා හිටනවා ඒ කාර්ය මණ්ඩලයෙන් පුළුවන් නම් මේ විදිහට තියෙන මේ ලයිට් දිවයින පුරා යම් කිසි ආකාරයක ක්‍රමානුකූල මූදු වතුරට ඔරොත්තු දෙන ක්‍රමයකට මේක දිවයින පුරා මෙවැනි ලයිට් ක්‍රියාත්මකයි. ඒ එළිය ඉලක්ක කරගෙන තමයි දීවරයා රාත්‍රී කාලේ යන්නේ එන්නේ, ඒ යන එන තැන් හොයාගන්නේ. ඉතින් ඒ නිසා ඒ දේවල් දිවයින පුරා වඩා හොඳ ක්‍රමයකට ඉක්මනලා දිරා නොයන විදිහකට සම්පූර්ණයෙන් පාලනය කිරීමෙන් දීවරින්ගේ අවදානම අඩු කරලා ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කියන එක මම යෝජනා කරනවා. තව විශේෂ ප්‍රශ්නයක් තියෙනවා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒක තමයි දීවර අමාත්‍යාංශය පහුගිය කාලේ තහනම් කෙරුවා ස්පියර් ගන් වලින්, නැත්නම් මේ ඊතලයක් සම්පීඩිත වායුව පාවිච්චි කරලා තුවක්කුවකින් විදලා මාළු මරණ එක. ඇත්තටම අපේ රට පුරා දීවර අධික සෑහෙන ප්‍රමාණයක් වෙන විශේෂයෙන් කිමිදුම්කරුවෝ ඒ කිමිදිලා ස්කින් ඩයිවිං ඒගොල්ලෝ කරන්නේ. සාමාන්‍ය අර ස්නෝකල් එකයි ෆින්ස් නැත්තම් මේ කකුල් වලට දාන මේ රබර් උපකරණ පළඳගෙන ඒගොල්ලෝ කරන්නේ ඩයිව් කරලා කිමිදිලා අහම්බෙන් හම්බ වෙන මාළුවෙක් විදගෙන තමයි ඔවුන්ගේ ජීවිතය ගත කරන්නේ. එතකොට දැන් මේකට ජීවිත කාලයක් පුරුදු වෙච්ච දීවරයාට යම් විදිහකින් මේක තහනම් කිරීම නිසා සම්පූර්ණයෙන් තමුන්ගේ ජීවනෝපාය අහිමි වෙලා යනවා. ඔවුන්ගේ පවුල් අසරණ වෙලා යනවා. මේ කිසි දෙයක් බලන්නේ නැතුව කිසි දෙයක් හොයන්නේ නැතුව එකපාර මේක තහනම් කරලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටනවා මේ කාර්ය මණ්ඩලයෙන් කරුණා කරලා අපේ රටටම බලපාන පරිදි මේ පනවලා තියෙන නියෝගය වහාම සමාලෝචනය කරලා ඒකට උවමනා කැබිනට් අනුපත්‍රිකාවක් හරි යමක් දාන්න ඕන නම් ඒක ඉක්මන් කරලා ඒ දීවරයින්ට මේ ස්පියර් ගන් වලින් විදීමේ අවසරය නැවත ලබලා දෙන්න. යම් කිසි ඒකේ සීමා තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම්, පරිසර හානියක් වෙනවා නම්, විසිදුරු මසුන් ඔවුන්ගෙන් මැරෙනවා නම් ඒකට නීති රීති දාන්න. මේ මසුන් මරන්න බෑ, මේ ප්‍රමාණයට වැඩිය විශාල මසුන් මරන්න බෑ, මීට වැඩිය කුඩා මසුන් මරන්න බෑ කියලා නීති රීති දානවා වෙනුවට වැඩි පහසුව සඳහා අපි එහෙම් පිටින්ම මේක තහනම් කරලා දැමීමේ වෙන්නේ ලොකු ප්‍රශ්නයක්. මේක අනිත් පැත්තට සංචාරක ව්‍යාපාරයටත් ලොකුවට බලපානවා. බොහෝ සංචාරකයෝ අපේ රටට එනවා මේක ක්‍රීඩාවක් විදිහට කරන්න, ස්පිය ගන් කරන එක ක්‍රීඩාවක් විදිහට කරන්න. දැන් මෑත කාලේ ලංකාවට පැමිණි සංචාරකයෝ බොහෝ දෙනෙක් ඉතාම මන්ද උත්සාහයෙන් ඒ වගේම බොහෝම කනගාටුවට පත් වෙලා තමයි ගියේ. මක් නිසාද? අපේ කිමිදුම්කරුවන් එක්ක ඔවුන්ට මේකට යන්න බැරුණා. අපේ කිමිදුම්කරුවෝ ලොකු මුදලක් විදේශ විනිමය පැත්තෙන් රටටත් ලොකු හොඳක් මේ ක්‍රීඩාව හරහා උපයා ගන්නවා. මේක තවත් සාගරයේ සම්පතක්. ඉතින් මේ සම්පත නැති කිරීම නෙමෙයි, තහනම් කිරීම නෙමෙයි කළ යුත්තේ. ප්‍රශ්න තියෙනවා නම් ඒක හරියට පාලනය කරලා ක්‍රමානුකූලව මේක හදලා ඒ ප්‍රශ්න තුලින් මේක ඉස්සරහට ගෙන යන ක්‍රමයක් තමයි මම හිතන අමාත්‍යාංශ විදිහට අභියෝගයක් විදිහට බාර අරගෙන කළ යුත්තේ කියලා. මේක හැකි ඉක්මනින් වහාම විසඳන්නට ඒ කියලා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රත්මලාන ප්‍රදේශයේ තව ඉතා වැදගත් දෙයක් තමයි දීවර අමාත්‍යාංශයට අයත් වැටකෙයියාවත්ත කියන ඉඩම. මේ ඉඩම සම්පූර්ණයෙන් දැන් අනවසර පදිංචිකරුවන්ගෙන් පිරලා තියෙනවා. මේ ඉඩම මෑත කාලේ අපි නොයෙකුත් සාකච්ඡා කළා. මේකේ සංවර්ධනය සඳහා මේක නිවාස සංවර්ධන අධිකාරියට බාර දීමේ යෝජනාවක් ගෙනවා. ඒක බොහෝ දුරට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. එතන දීවරයන් සඳහා නිවාස ගණනාවක් යෝජනා කර අයින් කරගත්ත නිවාස යෝජනා ක්‍රමයක් තැනීම සඳහා අපි යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඒ නිවාස යෝජනා ක්‍රමය ඇති කර ගැනීම සඳහා මේ ඉඩම නිවාස සංවර්ධන අධිකාරියට පවරලා දෙන්න තියෙනවා. ඒ පවරා දීම් කටයුතු ඉක්මනට සිද්ධ කරලා හැකි ඉක්මනින් ඒ අනවසර පදිංචිකරුවන්ටත් යම්කිසි නිවාස ප්‍රමාණයක් මෙතනින් ලබලා දීලා ඒ වගේම අලුතෙන් එන ඉඩ ප්‍රමාණය වාණිජ වශයෙන් අපිට විකුණන්නට පුළුවන් නිවාස ඉදි කරලා මෙතන තියෙන මේ පරිසරය ආරක්ෂා කරලා ඒක ධීවරයින්ටත් සහනයක් වෙන විදිහට. ඒ වගේම
ගරු ඇමතුමා කාලය අවසන්යි. ඔව්.
මේ ප්‍රදේශයට අවශ්‍ය කරන ධීවර කාර්යාලයකුත් මෙතන ඇති කරලා මම හිතනවා මේ පළාතේ ධීවර සංවර්ධනය සඳහා ගරු ඇමතුමාට ඒ කාර්ය මණ්ඩලයට මම හිතනවා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේ කියලා බොහොම ස්තුතියි.
ස්තුති ගරු නියෝජ්‍ය ඇමතුමා.
ඇමතුමාගෙන් කරුණක් දැනගන්න කැමති. දැන් ඔබතුමා විශ්වවිද්‍යාල විෂය ඉන්න සාගර විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල පද්ධතිය තුළට ගෙනල්ලා විශ්වවිද්‍යාලයක පීඨයක් බවට පත් කරොත් මීට වඩා සාගර විශ්වවිද්‍යාලය දියුණුවට පත් වේ කියලා ඔබතුමා හිතන්නේ නැද්ද?
මම එහෙම හිතනවා. නමුත් ඇත්තටම මේක අනාදිමත් කාලයක සිට නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හරි තිබුණේ. හැබැයි ඒක සංවර්ධනය ඔබතුමා කියපු යෝජනාව මම හිතට අරගන්න මම ඇත්තටම අපි බලමු සාකච්ඡා කරලා පුළුවන්ද කියලා මේ සාගර විශ්වවිද්‍යාලය අරගෙන අපිට හොඳ වැඩ පිළිවෙලක් කරන්න. ඇත්තටම ඒ සඳහා හොඳ යෝජනාවලියක් මගේ ඇතුලේ තිබුණා. මම යෝජනා කරලා තිබුණා අපි පටන් ගත්තා මේක. නමුත් අපිට ඒක ඉස්සරහට ගෙනිය ගන්න බැරි වුණා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු
විද්‍යාලය තිබුණේ අපේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 77 ආරම්භ කරපු ආණ්ඩුවේ ධීවර අමාත්‍යාංශයට. පෞගිය රජයෙන් සාගර විශ්වවිද්‍යාලයේ ධීවර අමාත්‍යාංශයෙන් අයින් කරලා නිපුණතා අමාත්‍යාංශයට ලබා දුන්නා. අපි පෞගිය වතාවේ අමාත්‍යතුමත් මමත් ඔක ඉල්ලීමක් කරා ජනාධිපතිතුමාගෙන් අපිට ඒක තාම ලැබුණේ නැහැ. අපි උත්සාහ කරනවා ඒක ධීවර අමාත්‍යාංශයට ලබා ගන්න.
ඔකේ, thank you.